चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य श्रद्धावंत पिंगतुनि तुम लोग कहाग्रवु भाग्यवत्तु अरिहत्तु දසබලධාරී සර්වඥන් වහන්සේ සාරා සංඝේය කල්පලක්ෂයක් තරම් කල් පෙරම් පුරලා සූවිසි අසංඝේයට අධික සත්ත්ව ප්‍රමාණයක් සංසාර සාගරයෙන් එතර කෙරුවා. ඒ අතරතුරේදී අප්‍රමාණ සත්ත්ව සංඛ්‍යාවකට මෙලව දියුණුවත් පරලව සුගතියත් සලසා දුන්නා. එහිදී ඇතම් කෙනෙක්ට ආර්ථික වශයෙන් දියුණු වෙන්නට අවවාද දුන්නා. පවුල් පරිසරය සකස් කර ගන්නට සැපවත් කර ගන්නට අවවාද දුන්නා. සමාජ සම්බන්ධතා ඇති කර ගන්නට හොඳ යහපත් ලෙස පවත්වාගෙන යන්නට අවවාද දුන්නා. ඒ වගේම දරුවන්ගෙන් උපකාර ලබන්නට සමහරලාට අවවාද දීලා තියෙනවා. සමහර කෙනෙක්ම දඩුවන් වලින් මුදවලා තියෙනවා. මේ වගේ මෙලව දියුණුව මෙලව අභිවෘද්ධිය සඳහා නොයෙක් දෙනාට නොයෙක් අවස්ථාවලදී ආධාර උපකාර අවවාද දීලා තියෙනවා. ඒ වගේම අප්‍රමාණ සත්ත්ව ප්‍රජාවක් දුගතියට යන්න තිබෙන ගාමන වළක්වලා සුගතියට පමුණුවලා තියෙනවා. දිව්‍ය ලෝකයට පමුණුවලා තියෙනවා. බ්‍රහ්ම ලෝකවලට පමුණුවලා තියෙනවා. අරූප ලෝකවලට මාර්ග කියලා දීලා තියෙනවා. මේ වගේ නිර්වාණයට පැමිණීමට අමතරව මෙලව දියුණුව පරලොව සුගතිය කියන ඒ දෙයාකාර සම්පත්තියත් බුදුරජාණන් වහන්සේ මහා සත්ව සංඛ්‍යාවකට ලබා දුන්නා. සත්තහා දේව මනුස්සානං කියන පදේ තෝරනවනේ. මෙලව දියුණුවට පරලොව සුගතියට කෙලවර නිවනට සත්වයාට අනුශාසනා කරන හේයින් තමයි සත්තහා සත්තහා කියලා හඳුන්වන්නේ. එසේ අවවාද දෙන්නා බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝක යන්නට දාන කතාව, සීල කතාව, ඒ වගේම නොයෙකුත් පින්කම් කිරීමේ කතා ආදී සිද්ධ කරලා එයටත් වඩා දීර්ඝ සම්පත්තියක් ඇති, ඒ වගේම ප්‍රණීත වූ සැපයක් ඇති, බොහෝ කාලයක් වාසය කිරීමට හැකි කෙලෙස් රජස් අඩු භ්‍රක්‍ම සම්පත්තිය භ්‍රක්‍මාත්ම භාවයටත් මාර්ගය පෙන්ලා දුන්නා. එහිදී බුදුරජාණන් වහන්සේ රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන කියන ද්‍යාකාර වූ ධ්‍යානයන් උපදවා ගන්නටි පදාලා. එයින් පෘථග්ජන සත්වයෙකුට අරූප ලෝකෙහි හා කය පමණක් ඇති සිත නැති අසඤ්ඤ සත්වය කියන ලෝක දෙකට යෑම එතරම් සුදුසු නෑ. ආරයන් වහන්සේලා අසඤ්ඤ සත්වයට යන්නේ නෑ. ආරයන් වහන්සේ යට මාර්ගඵල ලාභීන් අරූප ලෝකවල උපදින්නට පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් යට රූපාවචර බ්‍රහ්ම ලෝක 15ට තමයි පෘථග්ජන බෞද්ධ අය ආයුතුවන්නේ. ආරයන් වහන්සේලා රූපාවචර අරූපාවචර දේ ලෝකේටම කවර ලෝකයකට ගියත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද තමන්ම සෝත්සාහයෙන් ඉතිරි වැඩ කටයුතු කරගන්නට තරම් ඔවුන්ට ශක්තිය තියෙනවා. අරූප ලෝකෙට ගියාට පස්සේ පෘථග්ජනෙත් පරතෝ ഘോഷ ප්‍රත්‍ය නැති නිසා, ඒ කියන්නේ අනුන්ගෙන් බණ අහීමක් නැති නිසා, බණ ඉගෙන ගැනීමක් නැති නිසා තනිවම නිවන් මාර්ගයේ යන්නට බෑ. නමුත් මාර්ගඵල ලැබපු අයට ඒක කරගන්නට පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් පෘථග්ජන අයට අරූප ලෝකයට යන්නට එපා කියලා තමයි කියන්නේ. මෙසේ මේ ධ්‍යාන ලැබලා බ්‍රහ්ම ලෝක වලට යන්නට විශේෂ භාවනා කර්මයක යෙදෙන්නට ඕනේ. මේක ලෙහෙසි දෙයක් නෙවෙයි. සිත සමාධිමත් කරලා ප්‍රභාස්වර භාවය ඇති කරගෙන නිශ්චල සමාධියකට සිතපත් කරව ගන්නට ඕනේ. එසේපත් කරව ගත්තට පස්සේ තමයි ධ්‍යාන භවටපත් වෙලා මරණින් මත්තේ ඒ ලෝකවලට යා හැකිවන්නේ. භක්ම ලෝකයට යෑම විතරක් නෙමෙයි මේ ධ්‍යානෙ පදවීම තියෙන ප්‍රයෝජනය. පින්වත්නි, මෙලොව ditta dhamma vedaniyama සුඛ විහරණයක් ලබන්නට මේ ධ්‍යාන කියන එක වැදගත්. ඒ කියන්නේ නීවරණ වල බලපෑම නැති වෙලා ප්‍රභාස්වර මනසකින් සැනසෙල්ලේ සතුටෙන් ගත කරන්නට, සමාධිමත්ව ගත කරන්නට, සමාධියට සමවැදෙලා ඉන්නට, කායික මානසික දාහයන් සංසිඳවා ගන්නට මේ ධ්‍යානය කියන එක උපකාරයි. ඒ වගේම විදර්ශනා වඩලා මාර්ගඵල ලබා ගැනීම සඳහාත් මේ ධ්‍යාන සමාධිය කියන එක වැදගත්. ධ්‍යාන සමාධියකට සමවැදිලා එයින් නැගිටලා සම්මස්සණය කරන යෝගියාට නීවරණවල බලපෑම අඩු නිසාත්, සිතේ සමාධිය ප්‍රබල නිසාත් හොඳින් විදර්ශනාව සිද්ධ කරගෙන පහසුවෙන් නිවන් මාර්ගයේ යන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධ්‍යාන උපදවනවා කියන එක භ්‍රම ලෝකවලට යෑමට විතරක් නෙවෙයි, මෙලව සැප විහරණයටත්, ඒ වගේම විදර්ශනා භාවනා වඩලා මාර්ගඵල ලබා ගැනීම සඳහාත් උපකාරක වන්නා වූ දෙයක්. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතවල ධ්‍යාන භාවනා වැඩි වීමට සෑම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒකදි ධ්‍යානියක් ලැබෙන එක කලාතුරකින් වෙන්නේ. නමුත් අප මෙලව ජීවිතයේදී ධ්‍යාන භාවනා, සමාධි භාවනා වඩලා තියෙනවා නම් ඒකාන්තයෙන් අපට සසරදී හෝ ධ්‍යාන උපදවා ගැනීමට උපනිශ්‍රයක් වෙන උපකාරයක් වෙනවා. ධ්‍යාන උපදවා ගන්නට කියන සමත භාවනා ක්‍රමවේද 40ක් බුද්ධ ශාසනයේ දැක්වෙනවා. එයින් ධ්‍යාන උපදවා ගත හැක්කේ 30කින් පමණයි. සමත භාවනා 40 කියන්නේ කසින භාවනා 10යි, අසුභ භාවනා 10යි, අනුස්සති භාවනා 10යි, ඒ වගේම සතර භක්ම විහරණයයි, අරූපාවචර භාවනා 4යි, ධාතු මනසිකාරයයි, ආහාරේ පටික්කුල සංඥාවයි. කසින 10 තමයි නී පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4යි, නීල පීත ලෝහිත ඕධාත කියන 4යි, ආලෝක ආකාශ කියන 2යි 10යි. අසුභ 10 තමයි මృత ශරීර වශයෙන් ප්‍රධාන ලෙස ගන්නේ, උද්දුමාතක විනීලක විපුබ්බක විචිත්තක විකිත්තක විකායිතක විකායිතක විචිත්තක හත විචිත්තක ලෝහිතක පුලවක අට්ටික කියලා අසුභ භාවනා 10යි. අසුභ ආරම්මන අනුසති 10 තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, ඒ වගේම කායගතසති, මරණසති, ආනාපානසති, උපසමානුස්සති කියන 10යි. සතර භක්ම විහරණ තමයි මෛත්‍රා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන 4. ඒ වගේම අරූපාවචර භාවනා 4 තමයි ආකාසානංචායතන භාවනාව, විඤ්ඤාණංචායතන භාවනාව, ආකින්චඤ්ඤායතන භාවනාව, නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවනාව කියලා තියෙනවා. එතන 4යි. ඊළාට එතකොට 38යි සියල්ලක්ම. චතු ධාතු වවත් ධානය කියන ධාතු මනසිකාර්යයයි, ආහාරේ පටික්කුල සංඥාවයි. මෙතන 40යි සියල්ල. මේන් ධ්‍යාන උපදවා ගන්නට බෑ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන අනුස්සති 6ටයි. ඒ වගේ මරණ සතිය, උපසමානුස්සතිය කියන නිවනේ ගුණ මෙනෙහි කරන එක, ඒ වගේම චතු ධාතු වවත් ධානය කියන ධාතු මනසිකාර්යය සහ ආහාර පටික්කුල සංඥාව කියන 10ෙන් අර්පණා ධානය කියන්නේ ධාන රූපාවචර ධ්‍යාන උපදවා ගන්නට මේ වයින් නීවරණ විස්කම්මණය කරන්නට පුළුවන්. නමුත් ඒක ධ්‍යාන භවට සලකන්නේ සාමාන්‍ය උපචාර සමාධියක් කියලා සලකන්නේ. ඉතින් ඒක භාවනාවලින් ප්‍රථම ධ්‍යානේ, ဒုတိය ධ්‍යානේ ආදී සුදුසු පරිදි උපදවා ගන්නට පුළුවන්. ඉතින් මෙසේ උපදවා ගන්නකොට ධ්‍යාන වශයෙන් සිත් රූපාවචර සිත් පහක් ලැබෙනවා. ප්‍රථම ධ්‍යානේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානේ, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ධ්‍යානේ, පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය, උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කියලා. සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේහි මේක ධාන හතරක් ලෙස දැක්වෙන්නේ. මේ අපි කියපු පහේ ක්‍රමයෙන් දෙවනි අංගය, දෙවනි ධානයේ සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ නැහැ. කොහොමද තියෙන්නේ? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය, පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ධානය කියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇතම් යෝගියෙක් වින්නතුනි ප්‍රථම ධානයේ ඉඳලා ဒုတိය ධානයේ වඩන්ට යනකොට එකපාරටම විතක්ක ਵਿਚාර දෙකම ප්‍රහාණය කරලා පීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိය ධානය උපදවනවා. නමුත් සමහර කෙනෙක් ඒක උපදවන්නේ ඉස්සලා එකපාරක් විතරකේ විතරක් දුරු කරලා ਵਿਚාර මාත්‍රයත් සහිත ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාවයි කියන ဒုတိය ධානය උපදවලා ඊළඟට විචාරය නැවත ප්‍රහාණය කළා තමයි පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානය උපදවන්නේ. ඒකේ ඒ ණය ක්‍රමෙන් තෘතිය ධානය වෙනවා එතකොට. නිසා පංචක ණය ක්‍රම චතුක්ක ණය ක්‍රම කියන ණය ක්‍රම දෙකක් තියෙනවා. මේ චතුක්ක ණය ක්‍රමයේ තමයි සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ දක්වන්නේ. අභිධර්ම පිටකයේහි චතුක්ක ණය ක්‍රමයයි පංචක ණය ක්‍රමයයි කියන ණය ක්‍රම දෙකම දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට ධානය පහක් බවට පත් වෙනවා. මේවල තියෙන චේතනාව තමයි මත විපාකයක් ඇති කරවන්නේ. දැන් අපි පිළිවෙලින් කරගෙන ආපු දේශනා අනුව අද අපට තියෙන්නේ රූපාවචර අරූපාවචර කුසල කර්මයන් ගැන කතා කරන්නටයි. එතකොට පින්වතුනි මේ රූපාවචර අරූපාවචර කුසල කර්මය ප්‍රධාන වශයෙන් කියනවා හතරාකාරයකට උපදින්නට පුළුවන්. ඒ වගේම ඒකේ තියෙනවා හීන ප්‍රනීත මධ්‍යම කියලා ભેදයක්. ඉතින් මේ හතරාකාරයෙන් උපදින ක්‍රමයේ තමයි ඇතැම් රූපාවචර ධානයක් උපදිනවා දුක්ඛාපටිපදා ධන්දා විඤ්ඤා කියන ක්‍රමයට. ඉතින් ඒ ධානය දුක්ඛාපටිපදා ධන්දා විඤ්ඤං කියලා දක්වලා තියෙනවා. ඒ ධානයම නම් කරනවා එනම්. ඇතැම් එකක් දුක්ඛා ප්‍රතිපදාවෙන් කිප්පා විඤ්ඤා උපදිනවා. එවාගේ සමහර එකක් සුඛ ප්‍රතිපදාවෙන් හැබැයි ධන්දා විඤ්ඤා සහිත අවිඤ්ඤා සහගත උපදිනවා. අනිත් එක සුඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාවෙන් උපදිනවා. ඒ කියන්නේ එංගතනේ දැන් මේක කසින භාවනාවක් සම්බන්ධයෙන් වගේ කියාගෙන ගියොත් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි හිතමු නිල කසිනේ ගත්තා කියලා. නිල කසිනේ අරගෙන නිසි ආකාරයෙන් කසින මණ්ඩලය සකස් කරලා භාවිත සිත්ති කෙනෙක් නම් මේ ස්වභාවිකව තියෙන කසිනයක් වුණත් නිල් පාටක් වුණත් කසිනයක් බවට පත් කරගෙන ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. දැන් ඔන්න කසින මණ්ඩලයක් හදාගත්ත කෙනෙක් ඔන්න කසිනේ වඩනවා. කසිනේ වඩන්නේ කොහොමද? ඉසලම නිලං 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 කියලා ඒක අරමුණු කරනවා. එතනදි මතක තියාගන්න මේ නිල කසිනේ කියන එකේ නිල් පාට රවුමක්නේ තියෙන්නේ. ඒ නිල් පාට රවුමේ නිල් පාට නෙවෙයි අපි අරමුණු කරන්නේ. නිල් පාට නෙවෙයි මුල් තැන දෙන්නේ. එහෙම නැතුව මේ නිල් පාට නෙවෙයි එතන මුල් තැන දෙන්නේ. එතන කරන්නේ මොකද්ද? පින්වතුනි, පාලි භාෂාවෙහි නිල නිල කියන වචනෙහි අර්ථ දෙකක් තියෙනවා. නිල කියලා කියනවා නිල් වර්ණයට, නිල වන්න. ඊට පස්සේ නිල කියලා කියනවා තව එකක් තමයි යම් කිසි වස්තුවක නිල් පාට තියෙයි නම් නිල් පාටින් රදන් ගන්නලා පාට ගන්නලා තියෙනම් ඒකට නීලං කියලා කියනවා. ඒ කියන්නේ නිල් වස්තුවට තමයි නීල කියලා කියන්නේ. ඒක නීලං උප්පලං නීලුප්පලං කියලා සමාස කරනකොට නීල කියලා හඳුන්වලා තියෙන්නේ උප්පල කියන නෙළුමමයි. උප්පල කියලා තියෙන්නේ තේ මලමයි. ඒකට ඒක හැදෙන්නේ තද්දිත පදයකින්. නිල් පාට යමකට වේනම් මේකට නීල කියලා කියන්නට පුළුවන්. එතන නිල් පාට ගැන නෙවෙයි කියන්නේ නිල් පාට සහිත වස්තුවයි හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ රවුමටත් අපි නිල නිල කියලා කියනවා. නිලං නිලං කියලා ඒ පාට ගැන නෙවෙයි, ඒ පාටෙන් යුක්ත වෙච්ච රවුම තමයි මේ නිලං කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ ලෙසට මේක දිහා බලාගෙන මේ නිලං නිලං කියලා මෙනෙහි කරනවා කවරක්ද? නිල් පාට රවුම. මෙහෙම මෙනෙහි කරගෙන යනකොට විට ගෑස් අරගෙන ඊට පස්සේ නැවත ඇස් වහගෙනත් ඒ දැකපු දේ නැවත නැවත මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරමින් කරමින් යනකොට යම් වෙලාවක පිංගතුණි ඇස් අරගෙන බලන් ඉන්නකොට පේන්නාසේ ඇස් වහගෙනත් ඒ නිල ආරම්මණය පේන්න පටන් ගන්නවා. හිතට වැටෙන්නට පටන් ගන්නවා. මේක තාම ඒ තිබිච්ච පරමාර්ථ ඒ සත්‍ය වශයෙන් තිබිච්ච රූපය තමයි ආරමුණු වෙන්නේ. ඒ නිසා මේකේ කසින දෝෂ පවා පේන්නට පුළුවන්. ඒ කසිනේ යම් යම් අඩුපාඩු තිබුණා නම් දැන් මේ පැමිණිච්ච ආරමුණේ නිමිත්තෙහි ඒ දෝෂ තියෙන්නට පුළුවන්. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. මුලින්ම අර කසින මණ්ඩලයට කියනවා පරිකර්ම නිමිත්ත. දැන් අර හිතට වැටෙන්න පටන් ගත්තනේ ඇස් දෙකට පේනවා වගේ. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ වෙලාවේ හටගන්න සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. එතකොට ඉස්සරමදී පරිකර්ම නිමිත්ත, ඒක හිතට වැටෙන්න පටන් ගන්නවා හොඳට ඇස් වහගෙනත් ඒකට කියනවා උග්ඝහ නිමිත්ත. ඒ වෙලාවේ සිටේ සමාධිමත් භාවයක් තියෙනවා ඒකට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඊට පස්සේ කරන්නට ඕනේ එතනින් ඉවත් වෙලා ඒ කසින මණ්ඩලේ තියෙන තැනින් ඉවත් වෙලා පහසු ස්ථානයකට ගිහිලා යෝගාවචරයා යණේනකොට ඉඳ ගන්නකොට හැම වෙලාවකදීම වගේ මේ කසින මණ්ඩලේ කසින නිමිත්ත නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. එහෙම මෙනෙහි කරගෙන යනකොට මොකද වෙන්නේ? අර පෙනිමින් තිබිච්ච ඒ අරමුණ පරමාර්ථ රූපයක් පරමාර්ථ ධර්මයක් අරමුණ වෙමි තිබ්බේ. ඒක හරියට වලා ගැබ බිඳගෙන චන්ද්‍ර මණ්ඩලයේ මතුවන්නාසේ ඒ කසින නිමිත්ත මතු කරගෙන ඉතා ප්‍රභාස්වර වෙච්ච නිමිත්තක් පහළ වෙනවා. මේක ප්‍රඥප්තියක්. මේක සංඥජයි කියලා කියන්නේ. සංඥාවෙන් ජනිත වෙච්ච එකක් කියලා කියන්නේ. සත්‍ය වශයෙන් විද්‍යාමාන වෙච්ච පරමාර්ථ ධර්මයක් නොවේයි. මෙන්න මේ ආරම්භණී තාම් ප්‍රභාස්වරයි. අර කලින් තිබිච්ච කසින දෝෂ කිසිවක් ඒකේ නැහැ. මේක තමයි උග්ඝානිමිත්ත පටිභාගනිමිත්ත කියලා කියන්නේ. මේකට කියනවා පටිභාගනිමිත්ත කියලා. මේ වෙලාවේදී සිත උපචාර මට්ටමට පැමිණෙනවා. උපචාර සමාධියකට පත් වෙනවා මෙන්න මේ වෙලාවේදී. මේ අවස්ථාවේදී ධානාංග නීවර ධර්ම සියල්ලම වගේ යටපත් වෙනවා, විස්කම්මණය වෙනවා. ඊළඟට යෝගාවචරයා, ඒ කියන්නේ මේ වෙලාවේ ආපු නිමිත්තට කියනවා පටිභාග නිමිත්ත, සමාධිර කියනවා උපචාර සමාධිය කියලා. ඒතර පරිකාරම නිමිත්ත කිව්වේ කසින මණ්ඩලයට. ඒක හිතර මුලින්ම අරගන්න පුළුවන් වුණා පෙනිච්ච නිමිත්ත, උග්ඝහ නිමිත්ත. ඒ වෙලාවේ සමාධිය පරිකාරම සමාධිය. ඊළඟට වඩාගෙන යනකොට ප්‍රභාස්වර ලෙස නිමිත්ත පහළුණානේ. ඒ පහළ වෙන නිමිත්තට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ වෙලාවේ සමාධිය තමයි උපචාර සමාධිය. මේ වෙලාවේ නීවරණ විස්කම්මණය වෙනවා. ඒ කියන්නේ බොහෝ සෙන් යටපත් වෙලා යනවා. නමුත් ධ්‍යාන මට්ටමටපත් වෙන්නේ. හේතුව මොකද? ඒ වෙලාවෙදී සමාධි හිතේ ධ්‍යානාංග ටික ශක්තිවන්ත නැහැ. හරියට කුඩා ළමයෙක් නැගිටිනවා, වැටෙනවා, නැවත නැගිටිනවා, බොහෝ වෙලා ඉන්නේ සමර්ථ නැහැ, වැටි වැටි නැගිටින්නේ. ඒ වගේ තමයි මේ වෙලාවෙදී මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරමින් පවතින සමාධිය චිත්ත වීති ගාන යනවා. ඒ කියන්නේ හත හත වැඩ කරනවා. නමුත් නැවත නැවත භවාංග පතනය වෙනවා. දිගින් දිගට එකම සමාධි හිතෙන් බොහෝ වෙලා පවතින්නට තාම බෑ සමාපත්තියක් ලෙස. ඒ නිසා මේක කැඩි කැඩි තමයි යන්නේ. ඒකට හේතුව තමයි තාම ධානාංග ප්‍රබල නැහැ. එක දිගට ජවනසිත දිගින් දිගට පවත් ගන්නට. ඉතින් මොකද මේකත් නැවත නැවත මේ විදිහට අරමුණු කරමින් උපචාර සමාධිය දියුණු කරගෙන යනකොට යම් වෙලාවක තාම ප්‍රබල ලෙස සමාධිමත් වෙලා නිශ්චිත ලෙස ආරම්මණී සිත බැස ගන්නවා. ඒ වෙලාවේදී ප්‍රථම ධාන සිත පහළ වෙනවා. ඒ වෙලාවේ චිත්ත වීතියක් වැඩ කරන්නේ ඉතලම භවාංග සිතෙන් නැගිටලා භවාංග චලන භවාංග උපච්ඡේද වෙලා යන මනෝද්වාර ආවර්ජන සිතෙන් ඒ ආරම්මණය අරමුණු කරලා ආවර්ජනා කරලා පරිකර්ම උපචාර අනුලෝම කියන සිත් තුනක් පහළ වෙනවා. ඉතින් මන්ද ප්‍රඥෙක් නම් තීක්ෂණ ප්‍රඥෙක් නම් පරිකර්ම සිත අතහැරලා උපචාර අනුලෝම කියන සිත් ටික පහළ වෙනවා. ඊළඟ ගෝත්‍ර භූ කියන සිතකුත් පහළ වෙනවා. පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා මන්ද ප්‍රඥයට හතරයි, තීක්ෂණ ප්‍රඥයට නම් උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා තුනයි. මේ විදිහට පහළ වෙලා ඊළඟට ඒ ආරම්මණය මරමුණු කරමින් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානසිත ආරම්භ පහළ වෙනවා. ඒක එකවරක් පහළ වෙලා නැවත භවාංග පතනේ වෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ අරමුණම අරගෙන භාවනා වඩන. ඊටවකට මොකද වෙන්නේ? ධානසිත දෙකක් තුනක් හතරක් පහක් හයක් ලෙස මෙන්න එන්න වැඩි වෙනවා. ඊළඟට ඒ චිත්ත වීති දිග්ගැස් වෙනවා. සමහරවිට ධානසිත 100 ලක්ෂ කෝටිය ගණන් පහ කෝටි ගණන් පහළ වෙනවා. එකම අරමුණෙහි දවස් ගණන් එකම වීතියේ පවතින්නට පුළුවන්. ඉතින් ඊළඟට මේ විදිහට එකම සමාධිය බොහෝ වේලාවක් පවතිනවා. ඕක තමයි ධාන උපදවන සරල ක්‍රමය. ඉතින් මේ අවස්ථාවේදී අර කලින් කිව්වා නේද මේ ධානයේ උපදිනවා දන්දාබිඤ්ඤ දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා කියලා ක්‍රමවලට කියලා. මේකේ දුක්ඛාපටිපදාවයි දන්දාබිඤ්ඤාවයි තීරණය කරගන්නේ මෙහෙමයි. පින්වතුනේ දැන් ඔන්න කසින මණ්ඩලය හදාගෙන භාවනා කරලා උග්ඝා නිමිත්ත අරගෙන ඒ කියන්නේ පරිකර්ම සමාධින්සේ සමාධිමත් කරලා නැවත ඒක වඩාගෙන ගිහිල්ලා පටිභාග නිමිත්ත ඉපදෙනකොට උපචාර සමාධියට සිතපත් වෙනවනේ. අන්න ඒ වෙලාවට එනකම් පින්වතුනේ හිත භාවනා කරමින් යනකොට හිත නාන ආරම්මණයන්ගේ විසිරෙන්න පුළුවන්. විශේෂයෙන්ම උග්ඝා නිමිත්ත ගන්නට කලින් මේක ගොඩක් ප්‍රබලයි. ඉතින් මේ විදිහට හිත නාන ආරම්මණයන්ගේ විසිරෙන්න පුළුවන්, නීවරණ බලපෑම එන්නට පුළුවන්, යම් යම් බාධක ඇවිල්ලා සිත කඩා වැටෙන්නට පුළුවන්. මේ විදිහට අර කියපු උපචාර සමාධිය දක්වා, ඒ කියන්නේ පටිභාග නිමිත් උපදවා ගැනීම දක්වා සමහර යෝගාවචරය බොහොම වෙහෙසිලා දුකසේ තමයි ඒ කටයුතු සම්පාදනය කරගන්නේ. නැවත නැවත උත්සාහ කරමින් සිත කෙලෙස් වලට බර වෙනවා, ඒ සමාධිය බින්දෙනවා. මේ විදිහ නැවත නැවත උත්සාහවත් කරමින් තමයි එතනට යන්නේ. එහෙම කල් යනවා නම් ඒක කියනවා ඒ ප්‍රතිපදාව දුක් ප්‍රතිපදාවක්, දුක් සහගත ප්‍රතිපදාවක්. හැබැයි යම් කෙනෙක් ඒ උපචාර සමාධිය තෙක්, ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත උපදින තෙක් සැප ප්‍රතිපදාවක කරදරයක් නැතුව, බාධකයක් නැතුව සුවසේ ගමන් කරනවා නම් ඒකට කියනවා සුඛ ප්‍රතිපදාවක් කියලා. ප්‍රතිපදාව තීරණය කරන්නේ භාවනාව පටන් අරගෙන උපචාර සමාධි උපදින තාක්කල්. ඒ වෙලාවේ දුක් සහගත නම් ඒ ගමන ගියේ ඒ ප්‍රතිපදාව දුක් ප්‍රතිපදාවක්. ඒ තාක්කල් සැපවත්ව නම් ගියේ ඒක සැප ප්‍රතිපදාවක්, සුඛ ප්‍රතිපදාවක්. ඊළඟට පටිභාග නිමෙත් ඉපදුනාට පස්සේ කියන්නේ උපචාර සමාධි උපන්නට පස්සේ එකපාර ධ්‍යාන උපදින්නේ නැහැ. ඒක බොහෝ ඊළඟට බොහෝ වෙලා නැවත වඩන්නට ඕනේ. එහෙම ඉඳලා ධ්‍යාන සිත උපදින තාක්කල්, ඒ කියන්නේ උපචාර සමාධි ඉඳලා අර්පණා සමාධිය දක්වා. අර්පණා සමාධිය කියනවා ධ්‍යාන සිත කියලා. ධ්‍යාන සිත කියන්නේ අර්පණා සමාධිය, ධ්‍යාන සිතේ සමාධියට. ඒක අර්පණා සිතක්. ඒ වෙලාවෙදී නිමිත්තට කියන්නේ තර කලින් කියපු නම්මයි, පටිභාග නිමිත්තමයි. එතකොට ඒ අර්පණා සමාධිය තෙක්, උපචාර සමාධියේ පටන් අර්පණා සමාධිය තෙක් යම් කෙනෙක් කොච්චර කාලයක් ගන්නවද කියන එක උඩ තමයි අභිඥාව තීරණය වෙන්නේ. සමහර කෙනෙක් ඒ කාලිතා වේගෙන් අර්පණා උපදව ගන්නවා වැඩි වෙලාවක් යන්නේ නැතුව. සමහර කෙනෙක්ට බොහෝ කාලයක් ගත වෙනවා. ඒකෙදී වැඩි වෙලාවක් බොහෝ කාලයක් ගත්ත කෙනා ය අභිඥාව දන්දා විඥා කියලා කියන්නේ. ඔහුගේ ධ්‍යාන හිත දන්දා විඥාවෙන් උපන්නේ. හැබැයි සමහර කෙනෙක් ඉතා වේගෙන් උපදව ගන්නවා ඒ ධ්‍යාන හිත කිප්පා විඥායි. එතකොට ධ්‍යාන හිත අපි නම් කරනවා හතර වැදෑරුම් කළා. කොහොමද? සුඛපටිපදා දන් දුක්ඛපටිපදා දන්දා විඥ ධ්‍යානසිත. එතකොට උපචාර සමාධියසෙක් දුර දුක්සේ ඇවිල්ලා උපචාර සමාධිය ඉඳලා අර්පණාවතේ ගිහිලා තියෙන්නේ බොහෝ කල් අරගෙන. ඊට පස්සේ දුකක් නැහැ. හිතයි නීවරණ විස්කම්මණය වෙලා ඉවරයිනේ. ප්‍රතිපදාව දුක්සහගත නැහැ. කල් යන්න පුළුවන්. ඊළඟ මේ වේගේ කල් යන්න පුළුවන් ඒ ගමන. ඊළඟට සමහර කෙනෙක් සුඛ ප්‍රතිපදාවෙන් උපචාර සමාධියට ඇවිල්ලා කල් අරගෙන තමයි අර්පණාවටපත් වෙන්නේ. ඒ ධ්‍යාන හිතට කියනවා සුඛාපටිපදා දන්දා විඤ්ඤා ධ්‍යාන හිත කියලා. ධ්‍යානෙ කියලා. ඊළඟට සමහර දි කෙනෙක් දුක්සහගතව තමයි උපචාර සමාධියට එන්නේ. එතෙන් පටන් අර්පණාව දක්වා යන්නේ හිමින්. ඒ ප්‍රතිපල එතෙන් පටන් අර්පණාව දක්වා යන්නේ වේගයෙන් යනවා. ඒ ධ්‍යාන හිත කියනවා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා ධ්‍යාන හිත කියලා. ඇතම් කෙනෙක් සුඛ ප්‍රතිපදාවෙන් ඇවිල්ලා උපචාරයේ දක්වා අර්පණාව දක්වත් වේගයෙන් යනවා. එයාට කියනවා ඒ ධ්‍යාන හිතට කියනවා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා ධ්‍යාන හිත කියලා. ওই විදිහට ධ්‍යාන හිත හතර ආකාරයකින් උපදිනවා. ඉතින් ඒ වගේම සමහර තවත් ධ්‍යාන සිත් වර්ග දෙකක් උපදින ක්‍රම ධ්‍යාන සිත් උපදින ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද? මාර්ග සිද්ධ ධ්‍යානය උපපත්ති සිද්ධ ධ්‍යාන. මාර්ග සිද්ධ ධ්‍යාන කියලා කියන්නේ පින්වතුනි සමහර යෝගාවචරයෝ සමහර උතුමන් වහන්සේලා අතීතයේ කරන ලද පාරමිතාවන් හේතු කරගෙන අතීතයේ ධ්‍යාන උපදවලා තියෙන නිසා ඒ වගේම ප්‍රාර්ථනා සහිතව නානා කුසල කර්ම සිද්ධ කරලා තියෙන නිසා මේ ජීවිතයේදී නිවන් දකින්න ජීවිතයේදී මේ විපස්සනා වඩන්නේ සුක්ඛ විපස්සනිකව ධ්‍යාන මේ මාර්ගඵල මේ භාවනා කරනවා කරගෙන කරගෙන ගිහිල්ලා ඔන්න උපදිනවා මාර්ගඵල. ඒ මාර්ගඵල උපදින අවස්ථාවේදී මාර්ග හිත පහළ වෙනවා නිවන අරමුණු කරගෙන. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? මේ මාර්ගයත් සමගම ඔහුට ධ්‍යාන ලැබෙනවා. ධ්‍යාන ලැබෙනවා කියන්නේ ඒ වෙලාවේ ධ්‍යාන හිතක් උපදිනව නෙවෙයි. නැවත ඒ රූපාවචර ධ්‍යාන සියල්ලම ඔහුට රූපාවචර ධ්‍යාන සියල්ලම ලැබිලා තියෙනවා. ඔහුට ඊට පස්සේ ඒ ධ්‍යාන වලට සමවදින්නට පුළුවන්. ඒක ඒ වෙලාවේ අමුතුවෙන් ඔහු සමාධි භාවනාවක් කරේ නැහැ. නමුත් ඒ පූර්ව බලයන් හේතු කරගෙන පූර්ව ප්‍රාර්ථනාවන් පාරමිතාවන් හේතු කරගෙන මේ වගේ ධ්‍යාන සිත උපදිනවා. ඒකට කියනවා මාර්ග සිද්ධ ධ්‍යාන කියලා. සාමාන්‍යයෙන් අභිධර්මයේ ආදී ආධාරණය දන්නවා මාර්ග සිතේ ධ්‍යානයක් තියෙනවා ඵල සිතේ ධ්‍යානයක් තියෙනවා. ඒ නිසානේ මාර්ග ඵල සිත් 40 සදාරුම් වෙන්නේ. ඒ ධ්‍යානයේ පිංගතුණි ඒ ධ්‍යානයේ රූපාවචර ධ්‍යානයක් නෙමෙයි ඒක ලෝකෝත්තර ධ්‍යානයක්. රූපාවචර ධ්‍යානයේ වගේ ඒකත් එක්ක එක්තරා සම්බන්ධයක් මොහුගේ නැතුව නෙවෙයි තියෙනවා. නමුත් ඒ ධ්‍යාන දෙකේ ලක්ෂණ ඒ කියන්නේ අරමුණු ආදී වෙනස්. අතක අර ලෝකෝත්තර ධ්‍යානයේ උපදින්නේ විපස්සනා භාවනා වැඩිම තුලින්. විපස්සනාව තුලින් තමයි ඒ ධ්‍යානෙ උපදින්නේ. ඒකේ ආරම්භනේ නිබ්බාන ආරම්භනයක්. ඒ වගේම ඒ ධ්‍යානය ධ්‍යාන දෙකක් තියෙනවානේ. ආරම්මන උපනිද්ධාන එව ලක්කන උපනිද්ධාන කියලා. ඒකෙදී ඒ නිර්වාණ ධාතුව ඒ මාර්ගඵල සිත් තුළ තියෙන ධ්‍යානෙ ලක්කන උපනිද්ධානය. මෙතන රූපාවචර ධ්‍යාන වල තියෙන ආරම්මන උපනිද්ධාන. ඒ කියන්නේ මාර්ගඵල ධර්ම වලදී ඒ විපස්සනාවේදී විශේෂයෙන්ම ලක්ෂණේ තමයි තිලක්ෂණේ තමයි සංස්කාරයන්ගේ ලක්ෂණ තමයි බලාගෙන ඉන්නේ. මාර්ග හිතනොත් විශේෂයෙන්ම නිර්වාණයේ තියෙන ශාන්ති ලක්ෂණය වගේ එකක් තමයි බලන්නේ. ඉතින් රූපාවචර ධානයවලදී මොකද වෙන්නේ? අරමුණ තමයි උපනිද්ධාන. උපනිද්ධාන කියන්නේ හොඳින් පිරික්සනවා. ඔතන හොඳින් බලනවා කියන එක. ඒතර රූපාවචර ධානයවලදී අරමුණ තමයි හොඳින් බලන්නේ ලක්ෂණේ නෙවෙයි. නිර්වාණ ධාතු අරමුණු කර මාර්ගඵල සිත්වලදී ඒ නිර්වාණ ධාතුවේ ලක්ෂණයක් තමයි බලන්නේ. ලක්ෂණය තමයි හොඳට අරමුණු වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ විදිහට ඒ ධ්‍යාන දෙකේ එක්තරා වෙනසක් තියෙනවා. ඒක ලෝකෝත්තරයි, මේක රූපාවචරයි. එනේ ඒ ධ්‍යානයේ ගැර නෙමෙයි මෙතන මාර්ග සිද්ධ ධ්‍යානය කියලා තියෙන්නේ පින්වතුනි. ඒ ධ්‍යානය මාර්ගඵල සිටි අනිවාර්යයෙන්ම උපදිනවාමයි. ඒකෙදී ඒ නිර්වාණ ධාතුවේ ලක්ෂණයක් තමයි ඒ නිර්වාණ ධාතුවේ ආරමුණු කරා. නිර්වාණ ධාතු වෙන සාන්ති ලක්ෂණයේ තියෙනවා. ඒ වගේම අනිමිත්ත ලක්ෂණ තියෙනවා. අප්පනිහිත ලක්ෂණ තියෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණේ නිර්වාණ ධාතුවේ තියෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් එකක් තමයි ඒ වෙලාවේදී මේ ආරමුණ වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ ලක්ෂණ තමයි ආරමුණු කරන්නේ. ඉතින් මේ විදිහට ඒ රූපා ඒ ලෝකෝත්තර ධානයේ නෙවෙයි මෙතන මාර්ග සිද්ධ ධානයේ කියන්නේ. ලෝකෝත්තර මාර්ගඵල ඉපදිනකොට මාර්ගයේ උපදිනකොට ඒ මාර්ගයත් සමගම මාර්ගය සම්පූර්ණ මාර්ගයේ ඉපදිනවත් මාර්ගය මාර්ග සිද්ධියත් සමගම මොකද වෙන්නේ? ඔහුට අර රූපාවචර ධානයවලට සමවැදීමේ හැකියාව ලැබෙනවා. ඒකට කියනවා රූප මාර්ග සිද්ධ ධානය කියලා. ඒවත් සියල්ලක්ම ඒ මාර්ග සිද්ධ ධානයත් සුඛාපටිපදා කිප්පාබින්ඤ කියන ඝණයට තමයි අතුලත් කරන්න වෙන්නේ. ඊළඟට තියෙන උපපත්ති සිද්ධ ධානය. උපපත්ති සිද්ධ ධානය කියලා කියන්නේ දැන් ධාන උපදවල යම් කෙනෙක් මිය ගිහිල්ලා භක්ම ලෝකේ උප්පත්තිය ලබනවා. භක්ම ලෝකේ උප්පත්තිය ලැබෙනකොට ඔහුගේ ප්‍රතිසන්දහිත ධානයේ විපාකයක්. භවාංග සිතත් එහෙමයි. නමුත් ඔහු ඒ ජීවිතයේදී නැවත අර පරිකර්ම කරලා අලුතෙන් භාවනා කර ධාන උපදව ගන්න ඕනේ නැහැ. ඒ උපපත්තියත් සමගම ඔහුට නැවත නැවත ඒ ධානවලට සමවැදීමේ හැකියාව ලැබෙනවා. ඒවට කියන උපපත්ති සිද්ධ ධාන කියලා. ඒවත් සුඛාපටිපදා කිප්පාබින්ජ කියන ඝණයට අතුලත් කරන්න සුදුසුයි. මොකද දැන් මේක අලුත් භවයක්නේ. ඒ අලුත් භවයේදී අමුතුවෙන් ධාන උපදවන්නේ වෙහෙසිලා නැහැ. ඒ කලින් උපදවපු ධානවල හේතු කරගෙන ධාන උපදවල ධාන හේතු කරගෙන උපපත්තිය සිද්ධ වුණා. ඒ භවයේදීත් නැවත අමුතුවෙන් ධාන ඉදීමක් නැහැ. ධානවලට සමවදින්න පුළුවන්. මේ වගේ ධාන උපදින ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම කීපයට තමයි ධාන උපදින්නේ. ඉතින් ඒ වගේම මේ ධානවල තියෙනවා හීන ප්‍රනීත මධ්‍යම කියලා භේදයක්. ඒකත් ධ්‍යාකාරයකට විස්තර කරන්නට ඕනේ. පින්වතුනි ඡන්ද චිත්ත වීරිය වීමංසා කියලා අහලා ඇති ඉරිදිපාද ධර්ම, ඒ වගේම අධිපති ධර්ම තියෙනවා. ඉතින් මේ අධිපති ධර්මයන්ගේ තියෙන හීන භාවයේ මධ්‍යම භාවයේ ප්‍රනීත භාවයේ උඩ ඔන්න තීරණය වෙනවා මොකද්ද ඒ ධානවල තියෙන උත්කෘෂ්ට මධ්‍යම ඕමක හීන ප්‍රනීත හීන මධ්‍යම ප්‍රනීත භාවයන් තීරණය වෙනවා. ඒ කියන්නේ ඡන්දය කියලා කිව්වේ ඒ කුසල් කරන්න තියෙන කැමැත්ත, ඒ ධානය හිත උපදින තියෙන උත්සාහ, ඒ කියන්නේ ඕනෑකම. වීරිය කියලා තිබ්බේ ඒ සඳහා දෙන රුකුල්, ඒකේදී ඒ ධානය හිත වැටෙන්න දෙන්නේ නැතුව, පසුබහින්න දෙන්නේ නැතුව පවත්වන රුකුල් දෙන වීරිය ස්වභාවය. ඒ වගේම චිත්තය කියලා කිව්වේ ඒ ධානය සිත, දීමංසාව කිව්වේ ඒකේ ප්‍රඥාව. මේ අධිපති ධර්මයන් විස්තර කරනවා නම් කලින් ඉඳන් විස්තර කරන්නට එන්න ඕනේ. මේක කලින් දේශනාවල බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන් කළ දේශනාවලදී විස්තර කරන්නට යෙදුනා. අධිපති ධර්ම කියන්නේ මොනවද? ඉන්ද්‍රිය ධර්ම අතර තියෙන වෙනස කුමක්ද? මේ ආදී විස්තර කරන්නට යෙදුනා. ඒ කියන්නේ අධිපති ධර්මයක් හැමතිස්සෙම පටන් ගන්න ඕනේ పూర్වේ කරනද උත්සාහයක්, ඕනෑකමක්, ඒ කියන්නේ పూర్වේ හිතපු භාවයක්, ඒ කියන්නේ කල්පනා කරලා ඒ සඳහා යොමු වෙච්ච භාවයකින් හරි, එහෙම නැත්නම් పూర్ව භවයන්ගේ කරනද විශේෂ පරිකරම නැත්නම් විශේෂ උත්සාහ, ඒ වගේම ප්‍රාර්ථනා, ඒ විශේෂ මේ මොනවාද පාරමිතා ධර්මයන්, ඒ කියන්නේ ප්‍රතිපදාවන් උඩ තමයි අධිපති භාවයෙන් සිත් උපදින්නේ. ඉතින් ඒ නිසා ඒ ලෙසට මේ පරිකරම කරගෙන ඇවිල්ලා උපදින මේ ධානය හිතේ ඒ අධිපති ධර්මයන්ගේ හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයක් තියෙනවා. ඒකෙදී හීන වෙච්ච ඡන්දයෙන් හෝ චිත්තයෙන් හෝ වීරියෙන් හෝ වීමංසාවෙන් උපදිනවා නම් එකවර එකයි අධිපති වෙන්නේ. ඉතින් ඒ ඡන්දේ අධිපති වෙනකොට ඉතිරි තුන අධිපති වෙන්නේ නැහැ. වීරිය අධිපති වෙනකොට ඉතිරි තුන වෙන්නේ නැහැ. මේ විදිහට එකවර එකයි අධිපති වෙන්නට පුළුවන්. ඉතින් කවර හෝ ඡන්ද චිත්ත වීරිය වීමන්සාවකින් හීන වෙච්චකින් උපදිනවා නම් ඒ ධානය අධිපති වෙන ධර්මයෙන් ඒ ධානය හීන වෙනවා. මධ්‍යමකෙන් නම් මධ්‍යම වෙනවා. ප්‍රනීත එකක් නම් ප්‍රනීත වෙනවා. අනිවාර්යෙන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ධාන ජවන සිත්වල මේ අධිපති ධර්ම අනිවාර්යෙන් ලැබෙනවාමයි. කාමාවචර ධර්මවල තමයි අනේකාන්ත භාවයක් මේ අධිපති ප්‍රත්‍යය තියෙන්නේ. ඉතින් ওই විදිහට මේ අධිපති ධර්මයන්ගේ හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයේ උඩ මේ ධානයේත් හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයක් යෙදෙනවා. ඊළඟට හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයේ තීරණය කරනවා ධානයේ තියෙන වශී භාවයේ උඩ. යම් කෙනෙක් අර තියෙනවනේ ආවජ්ජන සමාපජ්ජන උත්තාන පච්චවෙක්කන ආදී ලෙස මේ වශී භාව වශී කරන්න ඕන ක්‍රම පහක් තියෙනවනේ. මේ ක්‍රම පහට ක්‍රම පහෙන් ඉතාම ප්‍රගුණ ලෙස ධානයේ වශී නම් ඒ ලෙස කැමතිරාට සමවදින්න, කැමති වෙලාවක් ඉන්න, ඉක්මනින්ම නැගී සිටින්න, ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා කිරීම ආදිය වේගයෙන් තමන්ගේ වසඟයේ පවත්වන්නා ලෙස කරන්නට පුළුවන් නම් ඒ ධානයේ වශී කියලා කියනවා. ඒ වගේ තීක්ෂණ වශී භාවයක් තියෙනවා නම් ඒ ධානය ප්‍රණීත ධානයක්. ඒකේ වශී භාවයේ මධ්‍යම නම් ඒක මධ්‍යම ධානයක්. ඒ වශී භාවයේ ගොඩක් හීන නම් පල්ලෙහා නම් ඒක හීන ධානයක්. ඔය විදිහට වශී භාවයේ උඩයි, ඒ වගේම අධිපති ධර්මයන්ගේ තිබෙන ප්‍රබලත්වයේ දුබලත්වයේ උඩයි මේ කියන ධානවල හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයක් තීරණය වෙනවා. ඒ වගේම පින්වතුනි පින්වතුන් අහලා ඇති භක්ම ලෝකවල පිහිටීමකදීත් ප්‍රථම ධාන භක්ම ලෝක තුනක් තියෙනවා. මොනවද? භක්ම පාරිසජ්ජේ, භක්ම පුරෝහිතේ, මහා භක්මේ. ද්විතිය ධාන භක්ම ලෝක තුනයි. පරිත්තහාබේ, අප්පමානාබේ, ආබස්සරේ. එවාගේම තෘතිය අධ්‍යයන බ්‍රහ්ම ලෝක තුනයි පරිත්ත සුභය අපමාන සුභය සුභ කින්න කිය. ඒ වගේම චතුර්ථ අධ්‍යයනයේ නම් වේහප්පලේ අසංසප්තේ කියලා එකතලේ බ්‍රහ්ම ලෝක දෙකයි අනාගාමී උපදින බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා පිළිවෙලින් එකිනෙකට එකිනෙකට උඩින්. ඉතින් යට ධ්‍යාන තුන බලනකොට ඒ ඒ ලෝකෙට බ්‍රහ්ම ලෝක තුන බැගින් තියෙනවා. එහිදී මතක තියාගන්න හීන ධ්‍යානයෙන් උපදින හීන ප්‍රථම ධ්‍යානයේ හීන ලෙස වඩපු අය උපදින්නේ බ්‍රහ්ම පාරිසද්ධි. මධ්‍යම ලෙස වඩපු අය උපදින්නේ බ්‍රහ්ම පුරෝහිතේ. උත්කෘෂ්ඨ ලෙස වඩපු අය උපදින්නේ මහා බ්‍රහ්මයි. ෘත්‍ය ධ්‍යානෙත් එහෙමයි. ඒකෙදිත් හීන ලෙස වඩපු අය පරිත්තහබේ. මධ්‍යම ලෙස පරිත්ත සුභේ. උත්කෘෂ්ඨ ලෙස පරිත්තහබේ අපමානාභේ ආබස්සරේ. මධ්‍යම ලෙස වඩපු අය අපමානාභේ. උත්කෘෂ්ඨ ලෙස වඩපු අය ආබස්සරේ. ඒ වගේ ෘත්‍ය ධ්‍යානයත් හීන ලෙස වඩපු අය පරිත්ත සුභේ. මධ්‍යම ලෙස වඩපු අය අපමාන සුභේ. උත්කෘෂ්ඨ ලෙස වඩපු අය සුභකින්නකි. මේ විදිහට මේ ධ්‍යානවල තියෙන හීන මධ්‍යම උත්කෘෂ්ඨ ભેදය උඩ තමයි ඒ බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය සිද්ධ වෙන්නේ. ඒකේ මතක තියාගන්න බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒ ලෝකයේ ප්‍රතිසන්දි සිත්, ඒ කියන්නේ විපාක සිත් සහ කර්මජ රූප පහළ වෙනවා කියන එක. මේ ධ්‍යාන රූපාවචර ධ්‍යාන කුසලයන්ගෙන් රූප පවා උපදවන්නට පුළුවන්, කර්මජ රූප උපදවන්නට පුළුවන්. ඉතින් මේකේ විපාකයක් ලෙස සිද්ධ වෙන්නේ ඒ කියන ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී වූ ඒට අදාළ වෙච්ච විපාකසිත ඒ ලෝකේ පහළ වෙනවා. ඒක තමයි ප්‍රතිසන්දි ගන්නවා කියලා කියන්නේ. ඊළඟ ප්‍රවෘත්ති අවස්ථාවේදී ජීවිතයේ පවතින තාක්කල් භවංහිත නැවත 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 උපදිනවා. චුති අවස්ථාවේදී චුති හිත උපදිනවා. මේ විදිහට ඒ රූපාවචර ලෝකවල බ්‍රහ්ම ලෝකයන්හි මේ ධ්‍යානයන්ගේ විපාක ලැබෙනවා. ඒකෙදි මතක තියාගන්න හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයක් ධ්‍යානයන්ගේ කීවනේ. ඒ ධ්‍යානයන්ගේ කියලා ඒ වගේම ඒ අනුව තමයි බ්‍රහ්ම ලෝකවල උප්පත්ති සිද්ධ වෙන්නේ කියලා කීවා. එතනදී හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයේ දෙආකාරයකට විස්තර කරා. මොනවාද? අධිපති ධර්මයන්ගේ හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයේ අනුව සහ වශී භාවයේ තියෙන හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයේ අනුව. පින්වතුනි, එතන උප්පත්ති සිද්ධ වෙන්න තීරණය වෙන්නේ, උප්පත්ති සිද්ධ වෙන ආකාරය තීරණය වෙන්නේ ඡන්ද චිත්ත වීරිය වීමන්සාවන්ගේ තියෙන හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවය අනුව. එහෙම නැත්නම් වශී භාවයේ උඩ නොවේ. දැන් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. කතරම් උත්සාහ කරත්, කතරම් මේ පරිකරම් කතරම් උත්සාහ කරත් කවදාවත් ස්ත්‍රී ජාත් ස්ත්‍රී යෝනිහි උපන් කෙනෙකුට, ඒ කියන්නේ ස්ත්‍රියකට සම්මා සම්බුද්ධත්වය ලබන්නට බෑ. ඒ වගේම පසේ බුද්ධත්වය, චක්‍රවර්ති රාජ්‍යත්වය, ඒ වගේම සක්‍රත්වය, මාරත්වය ලබන්නට බෑ. ඒ වගේම මහා බ්‍රහ්මත්වය ලබන්න බෑ කියලාත් කියනවා. මේ මහා බ්‍රහ්මත්වය ලබන්න බෑ කියන එකේ තේරුම තමයි පින්වතුනි, මහා බ්‍රහ්මත්වය ලබන්න බෑ කියලා කියන්නේ ඒ මහා බ්‍රහ්ම කියන ලෝකයෙහි උපදින්නට බෑ කියන එකයි. මේ මහා බ්‍රහ්ම කියන ලෝකයේ උපදින්නට බෑ කියන එක තමයි එතන අදහස් කරලා තියෙන්නේ. එතකොට ඉස්ත්‍රියාත්ම භාවයක් ලැබුණු කෙනෙක් සාමාන්‍යයෙන් බ්‍රහ්ම පාරිසජ්ජ, ඒ වගේම බ්‍රහ්ම පුරෝහිත කියන ලෝක දෙකේ උපදින්නට පුළුවන්. එතනදී පින්වතුනි, දැන් කලින් ද්විතිය ධ්‍යාන බ්‍රහ්ම ලෝක ගැන කිව්වනේ. එතනදී කිව්වා පරිත්තාභය අපමානාභය ආබස්සරය කියලා. මේවට පින්වතුනි මේ නම් දීලා තිබුණට සැබවින්ම මේවලත් ඉන්නේ බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියන සත්ව කොටස. තුන්වෙනි ධ්‍යාන තලයේත් එහෙමයි. චතුර්ථ ධ්‍යාන තලයේත් එහෙමයි. ඒක හරියට පින්වතුනි මෙහෙම දැනගන්න. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකයේ මිනිස්සු තමන්ගේ නිවෙස් වලට අධිග්‍රහිත වෙච්ච, ඒ නිවෙස් ආශ්‍රිතව ඉන්න දෙවියන්ට වන්දනාමාන ආදී කරනවා. මේක පුරාණ ලෝකයේ බොහෝ සෙයින් තිබිච්ච දේවල්. ඉතින් ඒ වගේම ඒ දෙවිවරුත් තමන්ට වඩා බල සම්පන්න වෙච්ච තවත් විශේෂ දෙවිවරුන්ට වන්දනා කරනවා. ඒකෙදී මිනිස්සයෝ තමන් වඳින දෙවිවරු දකින්නේ නැහැ. ඒ වගේ මේ දෙවිවරු තමන්ට වඩා මහේශාක්‍ය වෙච්ච ඒ දෙවිවරු දකින්නේ නැහැ. නමුත් ඔවුන්ට වන්දනාමාන කරනවා. ලෝකයේ ඔවුන්ගේ සේවකයන් ලෙස සලකනවා. ඒ කියන්නේ මහේශාක්‍ය දෙවියන්ගේ සේවකයෝ තමයි නිවෙස් වල ආදී ඉන්න දෙවිවරු. ඒ වගේම ඒ කුඩා කුඩා දෙවිවරු. ඔවුන්ගේ සේවකයෝ තමයි මිනිස්සු. ওই විදිහට තමයි පින්වතුනි මහා බ්‍රහ්ම, භක්ම පාරිසජ්ජ, භක්ම පුරෝහිත කියන ලෝකවලත් සිද්ධ වෙලා තියෙන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජ කියන කොට්ටාසයට බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්මිය පේන්නේ නැහැ. ඔවුන්ට මහා බ්‍රහ්මිය පේන්නේ නැහැ. ඔවුන්ට වන්දනා කරනවා, ගරු සත්කාර කරනවා, ඔවුන් කෙරේ විශ්වාස කරනවා. ඒ න්‍යායම තමයි ද්විතිය ධ්‍යාන ලෝකෙත් තියෙන්නේ. පරිත්තාභය කියන ලෝකයේ සත්වයන්ට බ්‍රහ්මයන්ට අපමානාව සත්වයන් දකින්නට බෑ. ඔවුන්ට ගරු කරනවා. අපමානාව සත්වයන්ට ආබස්සරේ අය දකින්නට බෑ. නමුත් ඔවුන් දෙවෙනි අයත් ඒකින් අයට ගරු කරනවා. ස්තුති අධ්‍යාන තලයේත් එහෙමයි. පරිත්ත සුභේ අය අපමාන සුභේ අය දකින්නේ ඔවුන්ට ගරු කරනවා වන්දනා කරනවා. අපමාන සුභේ අය සුභකින්නේ කේ බ්‍රහ්මයන් දකින්නේ නමුත් ඔවුන්ට ගරු කරනවා වන්දනාමාන කරනවා. ඒහා වගේම වේහප්පලේ කියන ලෝකෙත් පින්වතුනි මේ කියන බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන තනතුරු පවතිනවා. ඒ කියන්නේ හරියට දැන් ඔය කුල බෙහෙදයක් කුල ප්‍රත්‍යක්මක් තියෙන්නේ. ඒ වගේ ඒ බ්‍රහ්ම ලෝකයේ උපදින කොටත් මහේශාක්‍ය අල්පේශාක්‍ය භාවයේ දෙවියන් ඉදින මහේශාක්‍ය අල්පේශාක්‍ය භාවයේ වගේ මේ බ්‍රහ්ම ලෝකවලත් මේ තියෙන බෙදීම තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන බෙදීම. එතකොට පින්වතුනි ප්‍රථම ධානය වඩලා උපදින මහා බ්‍රහ්ම පිරිසක් ඉන්නවා. ဒုတိය ධානයේ වඩලා උපදින මහා බ්‍රහ්ම පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය උපදින්නේ ආවස්තරේ. ප්‍රථම ධානයේ වඩලා උපදින මහා බ්‍රහ්ම උපදින්නේ මහා බ්‍රහ්ම තලයේ. ඒ වගේම තෘතිය ධානයේ වඩලා උපදින අය උපදින්නේ සුභකින්නකේ. ඒ වගේම චතුර්ථ ධානයේ වඩපු සියලු දෙනා උපදින්නේ වේහප්පල. ඒකේ ලෝක වශයෙන් වෙනස්කමක් නෑ. ඕනෝන්ට ඕනෝන් දකින්නට පුළුවන්. ඒකේදී අර කලින් යවල පල්ලෙහායට උදායේ පේන්නේ නැතිවීමක් නෑ. ඕනෝන් දකින්නවා. නමුත් ඔවුන් ඒ සත්කාර කරගන්නේවා, වන්දනාමාන කරගන්නේවා, සිද්ධ කරගන්නවා. ඉතින් ওই විදිහට ඒකෙදි පින්වතුනි ဒုတိය ධ්‍යාන බ්‍රහ්ම ලෝකවලටත් එහෙමනම් බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන නම් දෙන්නට තිබුණා. නමුත් ඔවුන්ගේ තිබිච්ච මේ ආභාව, ඒ කියන්නේ ශරීර ප්‍රභාව ආදී හේතු කරගෙන තමයි ඒ වගේ නම් දීලා තියෙන්නේ. පරිත්තාභය, අප්පමානාභය, ආභස්සරය කියනකොට එහෙමයි. ආභා ආභා කියලා කියනවා ශරීර ප්‍රභාවට. එතකොට පරිත්තාභය කියන්නේ කුඩා ආභාවක් තියෙන අය. අප්පමානාභා කියන්නේ ඊට වඩා වැඩි විශේෂකක් තියෙන අය. ඊට පස්සේ ආභස්සරය කියලා කියන්නේ එතන සර කියන සර කියන වචනයෙන් අර්ථයක් දීලා නිශ්චල අර්ථයක් දීලා නිශ්චල ආභාවක් විහිදලා තියෙන, ඒ කියන්නේ ඊට වඩා සර කියලා කියන්නේ එතන මේ පැතිරෙන ප්‍රභාස්වර ආභාවක් ගැන. ඉතින් අර කට්ටියට වඩා ප්‍රභාස්වරව පැතිරෙන ආභාවක් තියෙන අය තමයි එතන ආභස්සර කියලා කියන්නේ. ඒ කට්ටියගේ ශරීරයෙන් විශේෂයෙන් එම නික්මෙනවා. ඒ කියන්නේ ප්‍රභාස්වර භාවය වැඩි. ඒ විදිහට තමයි මේක නම් දුන්නේ. එහෙම නැතුව ඒ කට්ටියගෙත් අර කියන බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන බෙදීම් ඒ කට්ටිය තුලත් තියෙනවා. එතකොට පින්වතුනි ස්ත්‍රියකට බාහ බ්‍රහ්මයේ උපදින්න බෑ කියන මහා බ්‍රහ්මත්වයේ දරන්න බෑ කියන එකේ තේරුම තමයි මේ ස්ත්‍රියක් ස්ත්‍රී කෙනෙක් මේ ධ්‍යාන උපදවල කොච්චර වශී භාවයට පත් කරගත්තත් ඒ කෙනා මරණින් මත්තේ ඒ මරණින් චුත වෙලා ඒ බ්‍රහ්ම ලෝකවලට යනකොට ඒ ධ්‍යාන තලවල ඉහළම බ්‍රහ්ම ලෝකයට යන්නේ නැහැ. ඕනේ ඉහළම එකට යන්නේ නැහැ. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත කියන දෙකට. එහෙම නැත්නම් ဒုတိය ධ්‍යාන උපදව කෙනෙක් නම් පරිත්තාභය අප්පමානාභය කියන එකට. තෘතිය ධ්‍යාන උපදව කෙනෙක් නම් පරිත්ත සුභය අප්පමාන සුභය කියන. ඒ වගේ වලට තමයි උපදින්නේ. වේහප්පලේ නම් චතුර්ථ ධ්‍යානේ නම් හැමදෙනාම එකම ලෝකෙ උපදිනවා. ඒකට හේතුව තමයි ඉස්ත්‍รียාත්ම භාවය ලැබුව කෙනෙකුට උපදින්නා වූ ඡන්ද චිත්ත වීර්ය වීමංසාව කවදාවත් පුරුෂයෙකුට තරම් තීක්ෂණ ලෙස විසඳ ලෙස සුවිසඳ ලෙස උපදින්නේ නැහැ. ඒකට හේතුව ප්‍රතිසන්දිය ලබා දීපු කර්මය, ඒ වගේ මේ භවාංග සිත් ඒ රූපකයේ තියෙනා වූ එක්තරා ආවිසඳ භාවයක් උඩ මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් ස්ත්‍රියකට සම්මා සම්බුද්ධත්වයක්, පසේ බුද්ධත්වයක්, ඒ වගේම මාරත්වයක්, සක්‍රත්වයක්, ධක්මත්වයක් ලබන්නට බෑ කියන එක. ඒක ඒ සිද්ධ වෙන්නේ ඒ කර්මාණු කර්මය ආදී හේතු කරගෙනයි. ඉතින් ඒ අනුව මේ උප්පත්තිය ඉතින් එහෙම බුදු දේශනාවක් තියෙනවා. ඉතින් බැරි වෙලා හරි අර වශී භාවයේ උඩ ධානයේ තියෙන වශී භාවයේ උනත් හීන මධ්‍යම උත්කෘෂ්ඨ භාවයක් පෙන්වුම් කරානේ. ඒ වශී භාවයේ උඩ නම් හොඳටම වශී භාවයේ ඇති කරගත්ත ඉස්සින් ඉන්නවා ධානයන්ගේ. එතකොට ඔවුන්ගේ ඒ ධානයේ ඒ න්‍යාය හැටියට උත්කෘෂ්ඨයි. නමුත් ඒ උත්කෘෂ්ඨ භාවයේ ප්‍රමාණවත් නෑ මහා බ්‍රහ්මේ නැත්තං ආභස්තරේ නැත්තං එහෙම නැත්තං සුභකින්නකේ කියන උත්කෘෂ්ඨ බ්‍රහ්ම ලෝකවල උපද්දවන්නට. කෙසේ නමුත් පුරුෂයාට සහ පුරුෂයෙකුට සාපේක්ෂව හීන ලෙසේ අධිපති ධර්ම උපදින නිසා ඉස්ත්‍රියකගේ ධානය එක්කෝ හීනයි නැත්තම් මධ්‍යමයි පුරුෂයෙකුට සාපේක්ෂව. ඒ නිසා ඔවුන් උපදින්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත කියන ආදී වූ යට බ්‍රහ්ම ලෝකවල පමණයි. නමුත් ඒ ආත්ම භාවයට ගියාට පස්සේ බ්‍රහ්මයන්ට ලිංග ભેදයක් නෑ, ඉස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. එතන් පටන් නැවත ධානය උපදවලා ඉහළ බ්‍රහ්ම ලෝකවල යන්න කිසි බාධාවක් නැහැ. ඒ වගේම ඉස්ත්‍รียාත්ම භාවයේ ඉඳලා ධ්‍යාන උපදවලා මාර්ගඵලාදී ලබන්නටත් කිසිදු බාධාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ලෝක න්‍යායක් තියෙන බව අප තේරුම් ගත යුතුයි. එතකොට මේ විදිහට පින්වතුනි, ඒ ධ්‍යානයන් නිසා ප්‍රතිසන්දි ලැබෙන්නේ ඔන්න ඔය කියන න්‍යායට අනුභව මතක තබා ගන්න. අරූප ධ්‍යානෙ ඉපදුපුවාට පස්සේ ඒවල බෙදීමක් නැහැ. කෙලින්ම ඒ අරූප ලෝකවල ගිල ප්‍රතිසන්දි අරගෙන ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් කවරක්වත් නැහැ. ඒවල උප්පත්තිය ලැබලා ඒවල ශරීරයක්වත් නැතුව निराලම්බ අවකාශයේහි සිත පවතිනවා මහා කල්ප දීර්ඝ කාලයක්. 20000ක් 40000ක් 60000ක් 84000ක් වශයෙන් පිළිවෙලින් ඒ ලෝකවල ඒ උප්පත්තියේ ප්‍රතිසන්දේ සිද්ධ වෙලා ඒ පැවැත්මවල් සිද්ධ වෙනවා. ඔය විදිහට පින්වතුනි රූපාවචර ධානය අරූපාවචර ධානය ආදීත් ප්‍රතිසන්දේ විපාකයන් සිද්ධ වෙන හැටි, විපාකයන් කර්මයන් පළ දෙන හැටි, විපාක දෙන හැටි අප දැනගත යුතුයි. ඔය විදිහට කාමාවචර අකුසල කර්මය, කාමාවචර කුසල කර්මය, රූපාවචර කුසල කර්මය, අරූපාවචර කුසල කර්මය කියන හතර ඔය විදිහට දුගතිය, සුගත කාම සුගතිය, ඒ වගේම රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියන සතර තැනදී විපාක ලබා දෙන න්‍යාය පාක ස්ථාන කර්ම චතුස්කයෙන් අප ඔය විදිහට දැනගත යුතුයි. ඒ වගේම මේවට කියවෙච්ච නැති තවත් කර්මයක් තියෙනවා. මොකද්ද ඒ කර්මය? ලෝකෝත්තර කුසල කර්මයෝ. ඒ කියන්නේ මාර්ග සිත් හතර. ඒවායේ විපාක තමයි ඵල සිත් හතර. ඉතින් මේ කර්මය තමන්ගේ මාර්ගයට අනුතර පැවැත්මට අනුතරව ඵලයක් ලබා දෙනවා. ඒ කියන්නේ විපාක ලබා දෙනවා. දැන් අනිත් කලින් කියපු සෑම කර්මයක්ම මොකද වෙන්නේ? ඵලයක් ලබා දෙන්නේ කාලයක් ගිහිල්ලා. ටිකක් කල් ඇරලා අපි දා කීවේකනේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති. මේ කරපු පාප කර්ම එකපාරට මිදෙන්නේ නැහැ, එකපාරට විපාක දෙන්නේ නැහැ. ඒක බොහෝ කල් ගිහලා ටිකක් කල් ගිහලා තමයි විපාක දෙන්නේ. කුසල කර්මත් එහෙමයි. නමුත් මාර්ග කුසලයේ කියන එක එහෙම නෙවෙයි. තමන්ගේ පැවැත්මට අනතුරුවම ඵලේ නම් වූ විපාකයේ ලබා දෙන්න සමර්ථයි. මේකෙදි දැන් පින්වතුනි අපි කීවා කර්මය හේතු කරගෙන ඵලයක් නැත්නම් විපාකයක් පහළ වෙනවා කියන. ඒකෙදි විපාක චිත්තචෛතසික, ඒ වගේම කර්මජ රූප පහළ වෙනවා කියලා කිව්වා. මේකෙදින් කෘත්‍ය කර්ම චතුස්කය, ඒ වගේම ඉදිරිපත් වෙන ක්‍රම ආදී ලෙස නානා විදිහට දේශනා වාර 6ක් අනුසාරයෙන් විස්තර කරන්නට යෙදුණා. ඉතින් මේකෙදි දැනගත යුතු දෙක තමයි මෙසේ මේ විපාක චිත්තචෛතසික ධර්ම සහ කර්මජ රූප ආදී උපදින්නේ පින්වතුනි එක්තරා ප්‍රත්‍යක් හේතු කරගෙන. මොකද්ද ඒ ප්‍රත්‍ය? ඒකට කියනවා නානා ක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා. ඉතින් කර්ම ප්‍රත්‍යය කියලා සූවිසි ප්‍රත්‍යයන්ගේ තියෙන ප්‍රත්‍යක්. ඒ ප්‍රත්‍යය සංඛ්‍යා වශයෙන් ගත්තොත් 13 වෙනි ප්‍රත්‍යය. එතකොට මේ 13 වෙනි ප්‍රත්‍යය තමයි කර්ම ප්‍රත්‍යය. මේ කර්ම ප්‍රත්‍යය දෙවදෑරුම් වෙනවා. මොනවද? සහජාත කර්ම ප්‍රත්‍යය, නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය කියලා. සහජාත කර්ම ප්‍රත්‍යය කියලා කියන්නේ සෑම සිතකම ඒකාන්තයෙන් චේතනාවකින චෛත්‍යක ධර්මයේ හට ගන්න බව අපි කතා කරා. සෑම සිතකම හට ගන්නවා. එසේ හට ගන්නකොට එයත් සමග උපදින සසු චිත්තචෛතසික ධර්මයෝ ඔහුට අනුකූල වෙලා, අනුකූල වෙනවා කියන්නේ ඔහු අනුව උත්සාහවත් වෙලා ඒ තම තමා අදාළ කෘත්‍යයන්හි නිරත වෙනවා. ඒ වගේම චේතනාව කියන එක තමයි පින්වතුනි චිත්තචෛතසික ධර්ම අරමුණත් එක්ක සම්බන්ධ කරන්නා වූ ධර්මය. ඒ කියන්නේ ඒකත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරවනවා. චිත්තචෛතසිකයන් අරමුණ කෙරෙහි පිදු කරනවා. ඒ ගතියක් ඇති කරන්නේ මේ චේතනාවෙන්. ඒ වගේම උත්සාහවත් භාවයකුත් මේ චේතනාවේ තියෙනවා. චේතනාව උත්සාහවත් වෙනකොට අනිත් චිත්තචෛතසික ධර්මත් තම තමන් අයත් කෘත්‍යෙහි මනාකොට යෙදීම සිද්ධ වෙනවා. එනිසා මේ චේතනාවට අපි කියනවා අතිරේක උත්සාහවත් භාවයකුත් තියෙනවා කියලා. මේ විදිහට මේ චේතනාව හට ගන්නකොට සසු චිත්තචෛතසික ධර්මත් තම තමන් අයත් කෘත්‍යෙහි යෙදෙමින් හට ගන්නවා. මේ අවස්ථාවේදී චේතනාවේ ඉපැත්ම නිසා තමයි සසු චිත්තචෛතසික ධර්මයෝ තම තමන් අයත් කෘත්‍යයක් කරමින් හටගත්තේ. ඒ නිසා ඒ උපදින චිත්තචෛතසික ධර්මයන්ට චේතනාව කියන එක විශේෂ උපකාරක ධර්මයක්. චේතනාවෙන් තොරව වුන් හට ගන්නට බෑ. ඒ චේතනාවට කියනවා සහජාත කර්ම ප්‍රත්‍ය කියලා. මේක කුසලා කුසල ભેදයක් නැතුව සෑම චිත්තචෛතසිකයකම ලැබෙන්නා වූ ප්‍රත්‍යක්. ඒ උපකාරයෙන් තමයි ඒ ධර්ම ටික හටගන්නේ චේතනාවේ උපකාරයෙන්. නානා ක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ ෂණ දෙකක විපාක ප්‍රතිඵල ලබා දෙන්නා වූ චේතනාව ගැන. මේක තමයි කුසලා කුසල කර්ම චේතනාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කුසලා කුසල කර්ම චේතනාව හටගත්තා, නිරුද්ධුණාට පස්සේ කාලයක් ගිහිල්ලා අතරක් අරගෙන තමයි විපාකයක් ලබා දෙන්නේ. ඒ චේතනාවට කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය නිසා ඉතිරි වෙන්නේ අර කර්ම ශක්තිය. එමෙතත් කම්ම සමංගීතාවයට තමයි අපි කියන්නේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ශක්තිය කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්මය. ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ ඒ නිසා හටගන්නා වූ දේවල්. ඒ වගේම ප්‍රත්‍ය නීකය කියන්නේ ඒ නිසා හට නොගන්නා වූ දේවල්. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයට උපකාර වෙන ආකාරය. උපකාර වෙන ක්‍රමය. ඒ සඳහා උඩ තියෙන හැකියාව. මේ වගේ දේවල් තමයි ප්‍රත්‍ය ශක්තිය කියලා අපි කතා කරලා තියෙන්නේ. ඔව් කෙසේද උපකාර වෙන්නේ කියන එක. එතකොට මේ විදිහට නානා චේතනාව කියන එක ෂණ දෙකකදී ප්‍රතිඵලය කියන්නේ තමන් හටගෙන විනාශණයකදී ප්‍රතිඵල ඇති කරනවා. ඒ ඇති කරන චේතනාවට කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය කියලා. ඉතින් මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය යටතේ තමයි අර කියපු සියලුම කර්මියෝ අප මීට කලින් විස්තර කරන්නට යෙදුනේ. ඉතින් මාර්ගඵල සිතේ මාර්ගසිතේ පහළන චේතනාවෙත් මේ ගතිය තියෙනවා. මොහු පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ වැඩි කාලයක් ගන්න හැබැයි වෙනත් ක්ෂණයක ඊළඟ ක්ෂණයක චිත්තක්ෂණයක්වත් පමා වෙන්නේ නැතුව ඊළඟ ක්ෂණයේදී විපාක ලෙස ඵල චිත්තෝත්පාදය හට ගන්නවා ඒ කර්මයාගේ විපාක ලෙස. ඒකට කියනවා විශේෂයෙන් අනන්තර කර්මපත්ත්‍ය කියලා. නානාක්ෂණින් කර්මපත්ත්‍ය බෙදලා අරගෙන අප කියනවා අනන්තර කර්මපත්ත්‍ය කියලා. ඒ කියන්නේ ඒකට අනතුරුවම ඊළඟට ප්‍රතිකර්මයේ විපාකයක් ලෙස ප්‍රතිඵල ලබා දෙනවා. ඒ කියන්නේ අකාලික කියන ධර්ම ගුණය විස්තර කරන්නේ අකාලික අකාලික කියන්නේ චිත්තක්ෂණයක්වත් ප්‍රමාණ වී ප්‍රමාද වීමක් නැතුව ඊට අනතුරුව තමාගේ ප්‍රවැත්මටම අනතුරුව විපාක දෙන ධර්මයක් නිසා තමයි මේ මාර්ග ධර්ම වලට අකාලික ධර්ම කියලා කියන්නේ. ඒ වගේම කියනවානේ සම්මත්ත නියතා ධම්මා තමාගේ ප්‍රවැත්මට අනතුරුවම ප්‍රතිඵල ලබා දෙනා වූ යහපත් ප්‍රවතුන් ඇති ධර්මයක් තියෙනවා. ඒක තමයි මාර්ග චිත්ත චෛත්‍යය. මෙන්න මේ විදිහට මේ මාර්ග සිතෙත්ති සිතත් කුසල කර්මයක්. නමුත් එහි විපාකය තදනන්තරව ඵලසිත ලෙස ලැබෙනවා. ඊට පස්සේ දිගින් දිගට විපාක ලැබෙනවා. ඒ කියන්නේ කැමැති වෙලාවට ඵලයට සමවදින්නට පුළුවන්. ඊළඟ භවයක දුනත් ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඒකේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය විදිහට ලෝකෝත්තර කර්මඵල සම්බන්ධයකුත් තියෙන බව තේරුම් ගන්න. ඉතින් ඔය විදිහට පින්වතුනි කර්මඵලය කියන එක මහා විස්තර කතාවක්. ඒකෙදි දැන් බොහෝ කරුණු කියවුණු නිසා පිළිවෙලින් අහගෙන ආපු අයට සමාවිත මේකේ මේතරම් විශාලද මේතරම් විස්තරද කියලා හැදෙන්නට පුළුවන්. නමුත් පින්වතුනි මේ සියල්ලෙන් සියල්ල කර්මය විස්තර කරා හැමනම් නොවේ. බුදුරජාණන් වහන්සේ කියනවා අහලා ඇති කර්ම විෂය කියන එක අචින්තනීය ධර්මයක්. මහණෙනි කර්ම විෂය අචින්තනීයයි. යෝ චින්තය යමෙක් හිතුවොත් උම්මත්තකස්සවා චිත්ත විඝාතස්ස භාගියස්ස. ඒ කියන්නේ යම් කෙනෙක් මේක කෙලවර දක්වා හිතලා තේරුම් ගන්නට ගියොත් අවසානයේදී උම්මත්තක භාවයට හරි චිත්ත විඝාතස්ස වෙහෙසකට අතිශය වෙහෙසකට හරි සිතේපත් වෙනවා. මොකද හේතුව මේක සර්ව සම්පූර්ණයෙන් හිතලා තේරුම් අරගෙන අවසන් කරන්න පුළුවන් දෙයක් නොවේ. නමුත් ශ්‍රාවකයන් වශයෙන් විශේෂයෙන්ම විදර්ශනා වඩන යෝගියෙකුගේ කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරන අවස්ථාව දක්වා මෙන්න මේ කියන කර්මඵල සම්බන්ධය ඊටම වැදගත්. මොකද ඒකදී ඔහු තේරුම් ගන්නවා මේ සාංසාරික ප්‍රවැත්ම කරන පුද්ගලයෙක් සත්වෙක් නෑ. කර්මයන්ගේ ඵල ලෙස කර්ම විපාක ලෙස ස්වභාව ධර්මයේ කියන්නේ එක්තරා න්‍යායක් ලෙස මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙනවා මිසක් සසර ගමන් කරන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පින්වතුනි කර්මය ගැන කරුණු කාරණා කීපයක්ම කියවුණා අපි දන්න පමණින් එතනදී කොහොමද කියවුණා ඉස්සලම කර්මය කියලා කියන්නේ කුසල අකුසල චේතනාව. ඒකේ අවස්ථා හතරක් තියෙනවා. ඒක චේතනා සමංගිතාවේ, කම්ම සමංගිතාවේ, උපට්ඨාන සමංගිතාවේ, එවන් විපාක සමංගිතාවේ කියලා. එතන මේ හැම එකකින්ම එකම දෙයක් ගැන කියලා තියෙන්නේ. ඊළඟට මේ කෘත්‍ය හතරක් තියෙනවා කොහොමද? ජානක කෘත්‍ය, උපස්තම්භක කෘත්‍ය, උපපීලක කෘත්‍ය, උපඝාතක කෘත්‍ය කියලා. ඒ වගේම මේ මතු ප්‍රතිසන්දිය ලබා දෙන ඉදිරිපත් වෙන විදිහට ක්‍රම හතරකට ඉදිරිපත් වෙනවා පිළිවෙලවල්. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්ථ කර්ම ලෙස. ඊළඟට පින්වතුනි ඒවා මේ විපාක දෙන කාල ගැන කිව්වා. ditta dhamma vedaniya karma, upapajja vedaniya, aparaparayi vedaniya karma, ahosi karma කියලා. ඊළඟට ඒවා විපාක දෙන ස්ථාන වශයෙන් අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම කියලා හතරයි. ඊළඟට ඒ වගේම කීවා මේ කර්මයන්ගේ තියෙනවා විපාක ඵලය, නිස්සන්ද ඵලය කියලා බෙදලා. විපාක ඵලය කියන්නේ කර්මය කරපු කෙනාට හිමි වෙන්නේ. නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒකේ අන් අයට හිමි වෙන්නා වූ ප්‍රතිඵල. ඒ වගේම කීවා ප්‍රතිසන්දිය ගන්න ඒ කුසල කර්මයක් කරනකොට කුසල කර්මය ත්‍රි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක කියලා බෙදීමකින් බෙදන්නට පුළුවන්. එයින් ප්‍රතිසන්දියත් ත්‍රි හේතුක, ද්වි හේතුක, අ හේතුක කියලා තෙවදාරුමුත් වෙනවා. ඊළඟට ඒ වගේම ගති සම්පත්තිය ගති විපත්තිය උපදි සම්පත්තිය උපදි විපත්තිය කාල සම්පත්තිය කාල විපත්තිය ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග විපත්තිය කියන අවස්ථාවවලදී ඒ කර්මයන්ගේ ඉදිරිපත් වීම පසුබෑම කියන එකත් සිද්ධ වෙන බව ප්‍රකාශ කළා. ඒ වගේම යම් කිසි කර්මයක් කරන අවස්ථාවේදී අනුසේ ධර්මයේ යටපත් කරන ප්‍රබලත්වය උඩ ඒ අනුසේ ධර්මය යටපත් කරාද නැද්ද කියන සිද්ධිය උඩ පතු පහළ වෙන උප්පත්තියේදී ඒ සත්‍යයාගේ රාග ద్వේස මෝහයන්ගේ අඩුවැඩි කම් ආදී සිද්ධ වෙන හැටිත් කතා කරා. ඒ වගේම රූපාවචර කර්මයේ සිත් තිබෙන සතර වැද ඇරුම් භාවයත් හීන ප්‍රනීත මධ්‍යම භාවයත් ඒ අනුව ඒවා විපාක ලැබෙන්නා වූ ආකාරයත් ගැන කතා කරන්නට එදුනා. ඉතින් දැන් අපි බැලුවොත් එම් පින්වතුනි යම් කෙනෙක් ඔන්න දානයක් දෙනවා. දානයක් දෙනකොට මේ වෙලාවේදී පූර්ව චේතනා අපර චේතනා මුංචල චේතනා අවස්ථා පහළ වෙනවා. මේ වෙලාවේදී මුල අවස්ථාවේදී සතුටු සිතින් සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරක හිතින් කරා කියලා හිතන්නකෝ. එහෙම සිද්ධ කරලා ඔන්න දානේ පූජා කරනවා. පූජා කරලා පස්සෙත් හොඳට සතුටු වෙනවා. මේක පිංගතුණි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක්. මේ විපාක වශයෙන් අපට ලැබෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඒ වෙලාවේදී ඔහු රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ධර්ම ටිකත් හොඳින්ම යටපත් කරලා මේක දුන්නා නම් ඒ උප්පත්තිය ලැබුවට පස්සේ ඔහුට ලැබෙන්නේ තීක්ෂණ වෙච්ච ලෝභය අඩු ඉවසීම අඩු චරිත ලක්ෂණ ටික. බැරි වෙලා හරි ඒ වෙලාවේ ලෝභය සම්පූර්ණ යටපත් උනේ නැත්නම් ඒක ඇවිස්සලා තිබුණා නම් ඒ වෙලාවේදී ලෝභියෙක් වෙනවා. නමුත් ඔහු ඥානවන්තයි ඉවසීම සහිත. ඔය විදිහට ඒකෙ බෙදීම දැනගන්නට ඕනේ. ඊළඟට මේ කුසල කර්මය කරන අවස්ථාවේදී චේතනාව පහළ වුණා. ඒක අපි හිතමුකෝ එක චිත්ත වීතියක් ගන්නකෝ. දන් දෙන අවස්ථාවේ චිත්ත වීතිය ජවන හතක් පහළ වුණා. මනෝද්වාරාවදීන හිතට පස්සේ ඔන්න ජවන හතක් පහළ වුණා. ඒ පහළ වෙච්ච ජවනවල පින්වතුනි තියෙනවා මතු ප්‍රතිසන්දිය ලබා දෙනවා නම් එතන තියෙනවා ජනක කර්ම ටිකක් එතන තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තචෛසික රූප සහ ප්‍රවෘත්ති අවස්ථාවේදී භවාංගසිට ඒ වගේම කර්මජ රූප ආදී උපදවනවා. චක්කු විඥාන ආදීත් උපදවනවා. ඒකට ඒ වෙලාවේ ඒක තියෙනවා ජනක කෘත්‍යයක්. ඒක ඒ කුසල කර්මයේ එතන ජනක කර්ම ටිකක් රැස් වෙනවා. ඒ වගේම ඔහුට ආහාර පාන ආදී ලබා දෙමින් උපස්තම්මනය කරනවා. ඒ පස්සේ සසර ජීවිතවලදී අන්න ඒ වෙලාවේදී ඒ කර්ම ටික උපස්තම්භක කර්ම ලෙස උපකාර වුණා. උපස්තම්භක කර්මයක් වුණා. ඒ වගේම ඒවා සමහර වෙලාවලට දුගතියට දුගති ආත්ම භාවයකට ගියපු වෙලාවකදී නැත්තම් සුගතියේත් පල්ලේ ආත්මයක ඉන්නකොට අන්න ඒ කුසල කර්මයේ ඉදිරිපත් වෙලා සමහරලාට ඔහුගේ ජීවිතේ ඝාතනය කරලා හොඳ සුගති භවවලට පමුණවන්න පුළුවන්. එතකොට උපච්ඡේදක කර්මයක් ලෙසත් ඒකට අවශ්‍ය නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුසල කර්මයේ උපපීලක කියන කෘත්‍ය කරනවා කියලා අපි අහලා නැහැ. උපපීලක කෘත්‍ය කියන්නේ කුසල කර්මකින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ චිත්ත වීතියේ පහළ වෙච්ච ප්‍රථම ජවන චේතනාව සිද්ධ කරන්නේ මොකද්ද? ප්‍රථම ජවන චේතනාව මෙලවදී තමයි විපාකයක් ලබා දෙන්නේ සමර්ථ වෙන්නේ. ජනක, උපස්තම්භක, උපඝාතක ආදී වූ කෘත්‍යයන් කරන්න සමර්ථවන්නේ මෙලවදී විතරයි. හත්වෙනි ජවන චේතනාව පරලොවදී, දෙවනි ලෝක ජීවිතයේදී, මැද ජවන චේතනා ටික තුන්වෙනි ජීවිතෙන් එහාට ඔය කියපු ජනක, උපස්තම්භක, උපඝාතක කියන කෘත්‍ය සිද්ධ කරන්නට සමර්ථයි. ඊළඟට ඒක ඉදිරිපත් වෙනකොට මේක දානමය කුසලයක් නේ, මේක ගරුක කර්මයක් නෙවෙයි. මෙයා නිතර නිතර දීපු දානයක් නම් නිතර නිතර භාවිතා කරමින් ඉන එකක් නම් ඒක ආචින්න කර්මයක් වෙලා ඔන්න මරණාසන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම මරණාසන්නයේදී කරපු විශේෂ කර්මයන් නම් ඒක ආසන්න කර්මයක් ලෙස ඉදිරිපත් වෙලා මතු ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ කුසලයේ කරලා හොඳට සිහි කරලා ඔන්න අමතක කරලා දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණාසන්න සිහිර නම් ඒ කටත්තහ කර්මයක් ලෙස ඉදිරිපත් වෙන්නටත් පුළුවන්. ඒ වගේම මේක කාමාවචර කුසල කර්මයක් ලෙස සිද්ධ වුණේ. මේයින් ප්‍රතිසන්දි විපාක ලැබෙන්නේ කාම සුගතියේ, දිව්‍ය හෝ මනුස්ස ලෝකවල. බැරි වෙලා හරි මේ සත්වයා දුගතියකට ගියොත් එහෙම එහිදී ඔහුට ප්‍රවෘත්ති විපාක ලැබෙන්න පුළුවන්. උපස්තම්භක, උපපීලක, උපස්තම්භක ආදී කෘත්‍යවලුත් උපකාර ලැබෙන්න පුළුවන්. ප්‍රවෘත්ති විපාක ලෙස ඔහුට ඒ ලෝකයේදී විපාක ලැබෙනවා. විපාක චිත්ත චෛතසිකය උපදිනවා. ඒකදී අප සතර අපායයන්ෙන් උපදින අහේතුක කුසල විපාක සිත්තික විතරයි. කාම සුගතියෙහි ඒ වගේම සාම සුගතියෙහි යා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන නිසා ඒ කුසලයෙන් ලැබලා තියෙනවා නම් එහි ඒ කුසලයෙන් ලැබුවා නම් ඔහුට මහා විපාක සිත් 8යි. ඒ වගේම අහේතුක කුසල විපාක සිත් 8 ලැබෙන්නට පුළුවන්. ඒ වගේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක වශයෙන් උත් කාම සුගතියේ ප්‍රතිසන්දි විපාක ලැබෙන්න පුළුවන්. දුගතියේ ප්‍රවෘත්ති විපාක විතරයි ලැබෙන්නේ. ඒ වගේම රූප ලෝකයට ගිය අවස්ථාවකදී උනත් සමහර විට රූප ශබ්ද ආදී දකිමින් ප්‍රවෘත්ති විපාක ලැබෙන්නට පුළුවන්. ඒ වගේ ඔය කාමාවච දානමය කුසලය කාම දුගතිය, කාම සුගතිය, රූපාවචර සුගතිය කියන තැන්වල විපාක ලැබෙනවා. ඒ වගේම මේක ප්‍රබල දානයක් නම් තමන්ටත් විපාක ලැබෙනවා. ඒ වගේම තමන් වටේ ඉන්න අන් අයටත් ලැබෙනවා. ඒවා එතකොට නිස්සන්ද ඵල වෙනවා. තමන්ට ලැබෙන විපාකය, තමන්ට ලැබෙන දේවල් විපාක ඵල වෙනවා. ඒ වගේම ඔහු ගති සම්පත්තියකට ගිය වෙලාවකදී මේ කුසල කර්ම ඉදිරිපත් කළා විපාක දෙනවා. දුගතියට ගිය වෙලාවෙදී මේක ටිකක් යටපත් වෙනවා. විපාක දෙන එක ටිකක් පහු බහන්න පුළුවන්. ඒ වගේම සුරූපී උත්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒවා ඉදිරිපත් වෙන අවස්ථා වැඩි. දුරු විરૂපී උප්පත්තිය ලැබන කට තියෙන කොට යටපත් වෙනවා. ඒ වගේම කාල සම්පත්තියේදී ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙන අවස්ථා වැඩි. කාල විපත්තියේදී යටපත් වෙනවා. යටපත් වෙන අවස්ථා වැඩි. ඒ වගේම තමයි ප්‍රයෝග සම්පත්තියේ කාලෙදී ඔහු ඉදිරිපත් වෙන අවස්ථා වැඩි. ප්‍රයෝග විපත්තියේදී ඔහු යටපත් වෙන අවස්ථා වැඩි. ඉනි ওই විදිහට පින්වතුනි මේ කර්මයක් සිද්ධ කරාට පස්සේ අපට පුළුවන් වෙන්නට ඕනේ මෙන්න මේ කියන ලක්ෂණ වලින් මේ කර්මය තෝරලා බේරලා ගන්න. ඒ නිසා මේ එකම කර්මයක් ගැන අපට නානා ක්‍රමවලට හිතන්නට න්‍යායක් තමයි මේ ධර්මදේශනා මාලාවෙන් අපි ඇති කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කර්මය එකම කර්ම ගොඩාක් කියලා නිකන් අමාරුවෙන් හිතන්නට දෙයක් නෙවෙයි. මේ න්‍යායන් තේරුම් ගත්තට පස්සේ එක කර්මයක් ගැන හිතලා අපට නානා ක්‍රමවලට හිතලා ඒ කර්මයේ තේරුම් කරන්නට, අන් කෙනෙක්ට තේරුම් කරලා දෙන්නට, තමන්ට තේරුම් ගන්නට විදර්ශනාවට ලක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ සියල්ලක්ම දෙවියෙක් ධක්මයක් කරන දෙයක් නෙවෙයි. මේක තමයි කර්ම න්‍යාය. බුදුරජාණන් වහන්සේ කර්ම න්‍යාය ලෙස ලෝකයාට පෙන්වා කරේ මේ වගේ සිද්ධිය. නමුත් මේකත් සියල්ලෙන් සියල්ල අප දේශනා කරලා අවසන් කරා නොවේ. මේක අති විස්තර වෙච්ච බුදුරජාණන් වහන්සේ විසින් පමණක් ਸਰව සම්පූර්ණයෙන් දත හැක්කා වූ අතිශය ගැඹීර වෙච්ච විශේෂත්‍යයක්. ඉතින් පින්වත්නි මේකෙදි මතක තියාගන්න සමහර කුසල අකුසල කර්මයෝ තියෙනවා. තමන්ම ඉදිරිපත් වෙලා ප්‍රබල නිසා තමන්ම විපාක ලබා දෙන ඒවා. සමහර ඒවා තියෙනවා බාහිර ප්‍රත්‍ය හේතු මත ඒ වාගේ උපකාරයේ උඩ ඒ සාධක මත විපාක ලැබෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ප්‍රබල කුසල් කරලා සමහර කෙනෙක් ඔන නාග ලෝකයට එහෙම පව කරලා යනවා. හැබැයි ප්‍රබල කුසලුත් තියෙනවා. ඒකෙදි මොකද වෙන්නේ? ඒ කුසල කර්මයෝ තම තමන්ම ඉදිරිපත් වෙලා සසර කරපු කුසල කර්ම තම තමන්ම ඉදිරිපත් වෙලා ඔවුන්ගේ ජීවිතවලට ඒ රූප ශබ්ද ආදී හොඳින් අහන්න දකින්න ආදී සලස්වලා තමන්ම සැප විපාක ඇති කරනවා. තමන්ම ඒක ඉදිරිපත් වෙලා ඔවුන්ගේ ජීවිත සපවත් කරනවා. සමහර වෙලාවලටද ඒ සමහර කුසල කර්මයන්ට අකුසල කර්මයන්ට එහෙම ගතියක් නැහැ. ඒ වෙලාවේදී ඔන්න ඉදිරියට රූපයක් පැමිණියොත් ඒ වගේම ඒ ඉදිරි රූපයක් පැමිණලා නිරුප්‍රද්දියොත් තිබුණොත් ඒ අවස්ථා සැලසෙනකොට අන්න විපාක ලබා දෙනවා. ඒ කියන්නේ තෙමේ ඉදිරිපත් වෙලා විපාක ලබා දෙන කර්ම තියෙනවා. අවශේෂ කරුණු කාරණා එක්ස් වෙනකොට අවකාශයේ සැලසෙනකොට විපාක ලබා දෙනා වූ කුසල කර්මක් තියෙනවා කියලා අවසාන වශයෙන් තේරුම් ගන්න. ඉතින් මේ සියල්ලක්ම පින්වතුනි කර්මක්ෂේක මේ කර්ම සියල්ලක්ම තියෙන තාක්කල් සංසාර ගමන දිග්ගැස්සී යනවා. ඉතින් මේ කවර හෝ කුසල කර්මයක් මේ න්‍යායවල තේරුම් අරගෙන අප සිද්ධ කරනකොට අප විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ යම් දවසක මේ කුසලයේ හේතු කරගෙන සම්පූර්ණ කර්මයන් ක්ෂයකොට කර්මක්ෂේ සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට අපට ලැබේවා කියන හිත තබාගෙන මේ කුසල කර්ම කළ යුතුයි. ඒ කර්ම කරන තාක්කල් තාම සසරේ ඒක හරියට නිකන් පින්වතුනි මඩවලක එරිච්ච මිනිස්සෙක් මඩවලෙන් ගොඩ එන්නට නම් මඩ පාගගෙනම යා යුතු වගේ මේ ලෞකික කුසල කර්ම කර කරම තමයි ලෝකෝත්තර කර්මයන් සිද්ධ කරලා අවසානයේ මඩවලෙන් ඈතර වී යුත්තේ. ඒ නිසා සසර සවසන අතුරු මේ ලෞකික කුසලෝ අපි කළ යුතුයි, අකුසලෙන් වැළකී යුතුයි. ඉතින් එසේ සිද්ධ කරගෙන සෑම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණමේ වූද ධර්ම දේශනාමේ වූද කුසල කර්මයේ එකලස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ සාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මම් පරන්ති.